ඔබරැඳී සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග.
මේ ගෙවිලගේ සතියේ ශ්‍රී ලාංකීය දේශපාලනය උණුසුම් තත්ත්වෙත්ති පිළිබඳව කතා බහ කරන අපගේ සඳුදා විශේෂාංගය සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම. එහෙමනම් අපි අදත් මේ විදිහට ආරම්භ කරන්නට සූදානම්. ශ්‍රී ලංකාවේ සිට දැන් සූදානම් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සුපුරුදු රැසින් තොරතුරු වාර්තා කරන්නට. සුබෝදාසනක් අයිබෝන් මනෝජ්.
සුබෝදාසනක් අයිබෝන් දිලුක්ෂි.
මුලින්ම අවධානයට ලක් කරන්න කැමති මේ පසුගිය කාලවකවානුවේදී ටිකක් කතා බහ වෙමින් තිබුණ මේ පක්ෂ මාරු ක්‍රියාවලීන් සම්බන්ධව පැති මාරු කරන්නට යන සූදානමක් පිළිබඳව වාර්තා වෙනවා සජබ පැත්තෙන්. ඒ වගේම ජාතික ජනබලවේගය, නිදහස් ජනතා සභාව, මේ වගේ පැතිවලින් විවිධ තොරතුරු වාර්තා වෙමින් තියෙනවා. මොනවද මේ කතා? අපි ඒ පිළිබඳව මුලින්ම විමසා බලමු මනෝජ්.
උදෙලක්ෂි, පහුගිය දවස්වල පිල් මාරු ගැන කතා කරේ ආණ්ඩුවට සජබ කණ්ඩායමක් එකතු වෙලා ආණ්ඩුව ශක්තිමත් වෙලා ඔවුන්ට තනසුරු දෙනවා කියලානේ. දැන් අලුතෙන් වාර්තා වෙනවා සජබේ සමග විපක්ෂයේ සමග කණ්ඩායමක් එකතු වෙන්න ඉන්නවා කියලා. නිදහස් ජනතා සභාව නියෝජනය කරන මන්ත්‍රීවරු අපි දැක්ක ඩලසලාපරු මැතිතුමා ජනාධිපති අපේක්ෂකවරයා බවට පත්වෙද්දී පාර්ලිමේන්තු ඡන්දයෙන් පත්වෙන්න යද්දී සජබේ සහයෝගය ලබා දුන්නා. ඒ වගේම මේ කණ්ඩායමේ කීප දෙනෙක් සජබේ සමග එකතු වෙන්න සූදානම් වෙන්න කියලා අදහස් කීපයක් තියෙනවා. දැන් කොමත් විපක්ෂ කණ්ඩායම් තනිව ඡන්දයකට ඉල්ලා ඉදිරිපත් කරන්න තියෙන අවස්ථාව අඩු නිසා පුළුල් සම්දානයක් ගොඩනැගීමේ අවශ්‍යතාවය තමයි තියෙන්නේ. විපක්ෂ කණ්ඩායම් පෞගේ දවස්වල එකතු වෙලා කියන ගිය සතියේ සාකච්ඡා පවා තිබුණා ඔය IMF ප්‍රතිත්‍රස්ත පනත වගේ වයිදී පාර්ලිමේන්තුවේ හැසිරෙන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන්. ඔය අතර තමයි ඩලසලාපරු මන්ත්‍රීතුමාලාගේ කණ්ඩායමේ කීප දෙනෙක් හෝ සජබේ සමග එකතු වේවිද වගේ අදහසක් ගියේ. ඒ අතර ජයරත්න හේරත් මන්ත්‍රීවරයා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආසනයක මෙහෙයුම් කටයුතු සිද්ධ කරන්න පවා පටන් අරන් කියලා එක පැත්තකින් ආරංචි වුණා. ඊට පස්සේ GLPRIS හිටපු ඇමතිවරයා ස්වාමින් වහන්සේ නමක් උණ ගැහිලා සාකච්ඡා කරපු වෙලාවේ සජිත් එක්ක අපි වැඩ කරනවා, සජිත් කියන්නේ හොරෙක් නෙවෙයි කියන අදහස කිව්වා කියලා එක පැත්තකින් වාර්තා වෙනවා. චරිත හේරත් මහාචාර්යවරයා ඔහුත් සජිත් සමග එකතු වෙනවා කියලා කිව්වට පස්සේ එහෙම එකතු වෙන්න සූදානමක් නැහැ, මම පිල් මාරු වෙන්නේ නැහැ කියලා අදහස් කිව්වා කියලා වාර්තා වෙනවා. එනෝ බැලුවට පස්සේ මෙහෙම සංවාදයක් තියෙන බව පේන්න තියෙනවා. කොහොමත් ඉතින් තනිව ඡන්දෙ ඉල්ලලා මේ කණ්ඩායම් වලට ජයග්‍රහණය කරන්න අපහසු නිසා පුළුල් සම්දානයක් ගොඩනගීමේ අවශ්‍යතාවක් තියෙන හින්දා ඒ පිළිබඳව සමහරු ටිකක් බලනවා මේ අදහස මොකක්ද කියන එක. ඒ විතරක් නෙමෙයි, දැන් සජබේ ඉඳලා ආණ්ඩුවට යනවා කියපු කණ්ඩායමට මොකද වෙන්නේ කියලා සාකච්ඡා වෙලා තිබුණා සජබේ මන්ත්‍රීවරු අතර. ඒ වෙලාවේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා කියලා තියෙන්නේ අපේ කණ්ඩායමේ නම් කවුරුත් යන්නේ නැහැ, ඒක විවිධ කණ්ඩායම් එකතු වෙලා මඩ ගන්න හදපු ප්‍රචාරයක්, එහෙම සූදානමක් නැහැ කියලා තියෙනවා. වගේම අවශ්‍ය නම් ඕන කෙනෙකුට යන්න ඒ සඳහා ඉඩ හදලා දීලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ඒ කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයා කියලා තියෙනවා කැමති නම් කැමති කෙනෙක්ට යන්න, නමුත් හැබැයි අපේ අය යන්න එහෙම සූදානමක් නැති බව මම දන්නවා කියන අදහස කියලා තියෙනවා. පිල් මාරු ගැන ගෙවුණු සතියේ සාකච්ඡා වුණේ ඔන්නෝමයි.
අතරතුරේදී මනෝජ්, මේක අතුරු ප්‍රශ්නයක්. මේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නැවතත් අගමැති කරලීමේ ව්‍යායාමයක් පිළිබඳව අපි මීට කලින් කතා බහ කළා. මේ ආරංචි විටින් විට එනවා යනවා. දැන් මේ සතිය තුළදී ඒ පිළිබඳව මේ ඊයේ වෙනකොට තොරතුරක් වාර්තා වෙනවා. මොකද ඒ සම්බන්ධව තියෙන වාතාවරණය?
ඔව්, දැන් ගිය සතිය අපි කිව්වා වගේ බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා අගමැති කරන්න, ඔහුව විපක්ෂ නායකවරයා කරන්න, ඔහුව පාර්ලිමේන්තුවට ගේන්න, නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විපක්ෂ නායක කරන්න, ඔය වගේ අදහස් කීපයක් ගියා. වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති කරන්න කියලත් අදහස් කීපයක් ගියා. ඒක අපි මීට පෙළත් සාකච්ඡා කරා. ඔහුට ගෞරවාන්විත දේශපාලන සමුගැනීමක් ලබා දීමේ අරමුණින් අග්‍රාමාත්‍ය දුරයට පත් කරනවා කියලා. දැන් මේ කතාව ආයෙමත් ගිය සතියේත් කරලී තිබුණා. අග්‍රාමාත්‍යවරයාගේ පැත්තෙනුත්, වර්තමාන අග්‍රාමාත්‍යවරයාගේ පැත්තෙනුත් එහෙම ඉල්ලීමක් හෝ දැනුම් දීමක් නැහැ කියලා සඳහන් වෙලා තිබුණා. ඊයේ මාධ්‍යවේදීන් ප්‍රශ්න කරපු වෙලාවේ සාගරකාරී වසම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාලේකම්වරයා තමයි කියලා තිබුණේ එහෙම සූදානමක් මේ වෙලාවේ නැහැ, විපක්ෂ කණ්ඩායම් මාතෘකා නැතිවෙන්න මාතෘකා ගේන්න දරන උත්සාහයක් කියලා. ඉතින් එහෙම දෙයක් මේ මොහොත සිදු නොවෙන බව ඔහුගේ පැත්තෙන් සඳහන් කළා. එහෙම වෙන අදහසක් තියෙන්නේ මොකද පොදු ජන පෙරමුණ පැත්තට යම් බලයක් ලබා ගන්න, අනිත් එක මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ගෞරවාන්විත සමුගැනීමක් ලබා දෙන්න මෙවැනි කාරණා අරමුණු කරගෙන ඔව් අග්‍රාමාත්‍යවරයාට පත් කරන්න සූදානමක් තියෙනවා කියලයි අදහස් පළවෙමින් තිබුණේ.
හොඳයි, ඒ සම්බන්ධව පළවෙනි අදහස් කිහිපයක් එහෙමනම් ඔබ සඳහන් කරපු ආකාරයටම මම ඉදිරිපත් කරන්න කැමති හඬපට ආකාරයට. සමකී ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබි රහමාන් මේ සම්බන්ධව ප්‍රසිද්ධියේ මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කිරීමක් කළා. මුලින්ම
අපිට තොරතුරු ලැබිලා තිබෙනවා, දැන් හෙට මේගොල්ලන්ගේ රැස්වීමේදී මෛදින යෝජනාවක් හැටියට මහින්ද රාජපක්ෂ මැතිතුමාව නැවත අගමැති කරන්න ඕනේ කියලා යෝජනාවක් සම්මත කරන්න හදනවයි කියලා.
ඒකට උත්තර දුන්නා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරිවසම් මහතා.
නෑ, එහෙම යෝජනාවකුත් නෑ. ඒකත් සම්පූර්ණ බොරුවක්. මේ විපක්ෂය අයට මේ දවස්වල මාතෘකා නැතුව බොරු මාතෘකා සදමින් ඉන්නවා. ඉතින් අපි බොහොම ශක්තිමත් පක්ෂයක් හැටියට අපේ ගමන යනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමාව නැවතත් අගමැති කරන්න ඕන නම් ඒක ඔය එක එක්කෙනා කියන ආකාරයට නෙමෙයි, ඒක අපි පක්ෂයෙන් නිසි ආකාරයට මහජන බලයත් එක්ක තමයි සිදු කරන්නේ.
මේ අතරතුරේදී ඉදිරි ජනාධිපතිවරණයක් පිළිබඳව යම් කතා බහක් තිබුණනේ පසුගිය කාලවකවානුවේදී, අර පුංචි ඡන්දය කල් දැමීමත් එක්ක. මීට පස්සේ එහෙමනම් ජනාධිපතිවරණයක් සඳහා සූදානම් වෙමු කියන තොරතුරුත් වාර්තා වුණා. ජනාධිපතිවරයාගේ පවාය සම්බන්ධව යම් අදහසක් තියෙනවා කියලා අපිත් මේ විශේෂාංගයේදී සාකච්ඡා කළා. මේ වසර අගභාගයේදී ජනාධිපතිවරණයක් තියන්නට ව්‍යවස්ථානුකූලව නීතිමය ප්‍රතිපාදන තියෙනවද කියන කතාවත් අපි හේදී අවධානයට ලක් කළා, ඔබට මතක ඇති. ඒ අතරතුරේදී දැන් මේ පොහොට්ටු පක්ෂයේ අය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අය කාටද ඉදිරි ජනාධිපතිවරණයකදී උදව් කරන්නේ කියන කතාව මේ වෙනකොට යලිත් කතාබහට ලක් වෙලා තියෙනවා. දැනට ජනාධිපතිවරයා විදිහට කටයුතු කරන රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දෙනවද, ඔහුම ජනාධිපතිවරයා විදිහට ඉදිරිපත් කරනවද තමන්ගේ පක්ෂෙන් කියන කතාව තාමත් මතභේදාත්මකයි. මේ සම්බන්ධව තියෙන කතාබහ මොනවද ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ මේ වෙනකොට?
ඔව්, පොහොට්ටුව එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ වර්තමාන ජනාධිපතිවරයාව ඉදිරි ජනාධිපතිවරණ මැතිවරණයක ඉදිරිපත් කරලා එහිදී සහයෝගය ලබා දෙනවා කියන අදහසක් පෞගී ගාලේ හුවමාරු වුණා. මේ හින්දා පක්ෂය ඇතුලේ මතභේදත් හටගෙන තියෙනවා කියලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැත්තෙන් වාර්තා වෙනවා. අපි දැක්කා ඔය මොනරාගල පළාත් පාලන ඡන්ද වෙනුවෙන් පළමු රැලිය තියෙන වෙලාවේ ගම්පහ උඩුගම්පලදී ප්‍රසන්න රණතුංග ඇමතිවරයා රැස්වීමක් තිබ්බා. එතනට කන්ටන විජේසේකර ඇමතිවරයා ගිහිල්ලා ගියා. මේ කණ්ඩායම් විටින් විට ජනාධිපති ධුරය සඳහා ඉදිරියටත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා සුදුසුයි, මීළඟ ජනාධිපති අපේක්ෂකයා විදිහට රනිල් වික්‍රමසිංහ මැතිතුමා සුදුසුයි කියලා අවස්ථා කීපයකදී සඳහන් කරලා තිබුණා. දැන් මේ හින්දා තමයි පක්ෂය ඇතුළේ යම් මතභේදයක් හටගෙන තියෙනවා කියලා ඒ ගැන පොහොට්ටුවේ මන්ත්‍රීවරු කතා නොකරොත් හොඳයි කියලා ඒ කණ්ඩායම අතර අදහසක් මතුවෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මැතිවරණයක් අවුරුද්දක් කලින් විසිරුවලා තිබ්බොත් තියන්නේ ජනාධිපතිවරයා, ඒ ජනාධිපතිවරයාගේ අභිමතයේ පරිදි. නමුත් එහෙම තියන්න අවශ්‍යමයි කියලා එකක් නැහැනේ. එහෙමත් නොවුනොත් තව කාලයක් තියෙනවා මැතිවරණයක් එන්න, ජනාධිපතිවරණයක් එන්න. ඒ කාලෙදී පොහොට්ටුවේ අපේක්ෂකයා කවුද කියලා කතා කරමු, කාටත් සහයෝගය දෙන්න කියලා කතා කරමු, මේ වෙලාවේ එහෙම දෙයක් කතා නොකරමු කියලා තමයි වාර්තා වෙන්නේ. ඒකට හේතුව දැන් මේ වෙලාවේ පොහොට්ටුව පක්ෂයක් විදිහට තියෙද්දී ඔවුන් පක්ෂය සංවිධාන කරන්න යද්දී වෙන කෙනෙකුගේ පක්ෂය නොවන කෙනෙකුගේ නමක් යෝජනා කිරීම ඒකේතරම් සුදුසු නැති නිසා, පක්ෂයකට ස්ථාවරත්වයට හොඳ නැති නිසා මෙහෙම අදහසක් මත උනායි කියලා තමයි වාර්තා වෙන්නේ. ජනාධිපති අපේක්ෂකයා කවුද පොහොට්ටුවෙන් ඉදිරිපත් කරන්න කියන එක අපි කතා නොකරමු කියන අදහස.
මීළඟට මම අවධානයට ලක් කරන්න කැමති මේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාරවරු දෙදෙනෙක් අයින් කරන්න කියලා මේ වෙනකොට යම් ඉල්ලීමක් මතුවෙමින් තියෙනවා දේශපාලන ක්ෂේත්‍රයෙන්ම. බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා සහ වයඹ පළාත් ආණ්ඩුකාරවරයා. වයඹ පළාත් ආණ්ඩුකාරවරයා පිළිබඳව මීට කලින් සතියේ සිටන් විශාල අවධානයක් තිබුණා ශ්‍රී ලංකාවේ ඇතුළු අන්තර්ජාතිකවත් තිබුණා. අපිත් ඒ පිළිබඳව කතා බහ කළා, ඔබට මතක ඇති. හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගුඩ මහතාට ඇමරිකා එක්සත් ජනපදය විසින් පණවනු ලැබපු මේ සංචාරක තහනම පිළිබඳව අපි සාකච්ඡා කළා. අර පසුගිය කාලයේදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව වසන්ත කරන්නාගුඩ හිටපු නාවික හමුදාපතිවරයාට චෝදනා එල්ල වෙලා තිබුණා. මොකද ඔහු ඒ කාලයේ එවක නාවික හමුදාපතිවරයා. ඉතින් මේ නාවික හමුදාවේ නිලධාරීන් තමයි මේ සිදුවීමට අදාළව සැකපිට අත්අඩංගුවට ගැනුනේ. ඉතින් නමුත් ඔහු මේ චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කළත් ඔහු මානව හිමිකම් උල්ලංඝනය කරපු පුද්ගලයෙක් විදිහට සලකලා ඇමරිකා එක්සත් ජනපදය ඔහුට ඇමරිකාවට ඒම තහනම් කරලා තිබුණා, ඔහුගේ සංචාරක වීසා තහනම් කරලා තිබුණා. ඉතින් ඒ පිළිබඳව පසුගිය සතියේදී වසන්ත කරන්නාගුඩ ගැන ලොකු අවධානයක් තිබුණා. හැබැයි මේ සතියේ විදිහ ඔහුත් එක්ක එකතු වෙනවා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාත්, දෙන්නටම දැන් යම් ඉල්ලීමක් තියෙනවා අයින් වෙන්න කියලා. මොකක්ද මේ කතාව පසුබිම තියෙන තත්වය? කොතනින්ද මේක මතුවෙන්නේ මනෝජ්?
පළාත් සභා ඡන්දෙත් නැති නිසා පළාත් සභා ක්‍රියාත්මක නොවන නිසා පළාත්වල බලතල ක්‍රියාත්මක කරන්නේ පළාත් ආණ්ඩුකාරවරු. ආණ්ඩුකාර කියන්නේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා. හැබැයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිවරයා වුණාට පස්සේ අලුත් ආණ්ඩුකාරවරු පත් කරන්න ගියේ නැහැ. දැනට ආණ්ඩුකාරවරු හැටියට කටයුතු කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සමයේ පත් වෙච්ච කණ්ඩායම්. ඒත් පෞගේ කාලේ අපි මේ වැඩසටහනින් සාකච්ඡා කළා. පළාත් 9ට 5ට 4ක් විදිහට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂය මනත්තම් ජනාධිපතිවරට හිතවත් අය ආණ්ඩුකාරවරුන් හැටියට පත් කරගන්න මුඛින යෝජනාවක් ගියා 5ට 4 කියන අනුපාතය යටතේ. නමුත් ඒක ක්‍රියාත්මක වුණෙත් නැහැ. ඔය කැබිනට් සංශෝධනය වගේ එකත් ඇදී ඇදී ඉදිරියට ගියා. දැන් මේ වෙලාවේ මේ දෙන්නම ඔබ දන්නවා ශ්‍රී ලංකාව එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කරපු වෙලාවේ හිටපු ගුවන් හමුදාපතිවරයයි නාවික හමුදාපතිවරයයි බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා විදිහට කටයුතු කරන්නේ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක හිටපු ගුවන් හමුදාපතිවරයා. එතකොට බයම් පළාත් ආණ්ඩුකාරවරයා විදිහට තමයි අඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ හිටපු නාවික හමුදාපතිවරයා කටයුතු කරන්නේ. ඉතින් මේ සාකච්ඡාවේදී සඳහන් වෙලා තියෙනවා ඒ දෙන්නව අයින් කරලා UNP කාර්යෝ දෙන්නෙක් හරි දාගත්තට කමක් නැහැ කියලා ජනාධිපතිවරයා ඉස්සරහ කියලා තිනවා. UNP දෙන්නෙක් හරි දාගමු කියලා. හේතුව ඔවුන් දේශපාලනය කරලා නැහැ, කතා කරන විදිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන විදිය සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා කියලා. කොහොමනම් මේ අවස්ථාවේ ජනාධිපතිවරයා ගැන කිසිවක් ප්‍රකාශ කරන්න නැතුව බලා හිටියා කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් මේ තත්වයන් මත ආණ්ඩුකාරවරු මේ දෙදෙනා විශේෂයෙන් වයිම සහ බස්නාහිර හමුදාපතිවරු විදියට කටයුතු කරපු දෙන්නෙක් ඉඳලා ඔවුන් ඉවත් කරලා දෙන්න කියන, ඔවුන් ඉවත් කරන්න කියන අදහස් තමයි මතුවලා තිබුණේ.
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග.
මේ ගෙවිලි ගිය සතියේ ශ්‍රී ලංකේ දේශපාලනය තවත් උණුසුම් කරපු සිදුවීමක් බවට පත් වුණා IMF පාර්ලිමේන්තු විවාදය. IMF එකත් එක්ක මොන වගේ ගනුදෙනු වලට ගිහිල්ලාද මේ ඩොලර් බිලියන 2.9ක් සඳහා අනුමත කිරීම සිද්ධ වුණේ? මේක විවාදාත්මක කරුණක් බවට පත් වුණා. පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලලා තිබුණා. පාර්ලිමේන්තු විවාදය පවත් වුණා. පක්ෂ සහ විපක්ෂව ඡන්දේ දීපු අය, නොපමැණි සිටි අය, ඡන්දේ දීමෙන් වැළකී සිටි අය, මේ වගේ නොයෙකුත් කරුණු තියෙනවා අපිට සාකච්ඡා කරන්න. සමච්චයක් වශයෙන් ගත්තහම මේ සිදුවීම වටා තියෙන තොරතුරු පිළිබඳව මම ඊළඟට කතා බහ කරන්න කැමතියි මනෝජ්.
ඔව්, මේවර පාර්ලිමේන්තු වාර්යේ 25 වෙනිදා ආරම්භ වෙලා 26, 27, 28 කියන දවස් තුනක් IMF මේ විස්තීරණ ණය පාසුකම සම්බන්ධයෙන් IMF එකත් එක්කත් සංකරපු ගිවිසුම පිළිබඳ විවාදය තිබුණා. විවාදයේ තියලා ඡන්දෙ තිබ්බා. ඡන්දෙට පක්ෂව ඡන්ද 120ක් හම්බ වුණා. මේ පනතට විරුද්ධව ඡන්ද 25යි හම්බ වුණේ. කොමුණත් ජාතික ජනබලවේගය, එතකොට නිදහස ජනතා සභාව, ඩලසලා පෙරු මන්ත්‍රීවරයා, ප්‍රමුඛ කණ්ඩායම මන්ත්‍රීවරු 13 දෙනෙක් නියෝජනය කරන, ඒත් එක්කම විමල් වීරවංශ හිටපු ඇමතිවරයා, ප්‍රමුඛ උත්තර ලංකා සභාගය, මේ අය මුලින්දලම මේ පනතට විරුද්ධව, මේ ගිවිසුමට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන්න සූදානම් වෙලා හිටියේ. ඔවුන් ඒ ආකාරයෙන්ම ඡන්දය විරුද්ධව ප්‍රකාශයට පත් කළා. එතකොට සමගි ජනබලවේගය ඡන්දය භාවිතා කිරීමෙන් වැළකීලා ඉන්න තමයි තීරණය කරලා තිබුණේ. ඒ අනුව ඔවුන් ඡන්දය දුන්නේ නැහැ. නමුත් ඔවුන්ගේ කණ්ඩායම නියෝජනය කරන HM ෆෞසි මන්ත්‍රීවරයා, ඔබ දන්නවා මුජිබ රහමන් මන්ත්‍රීවරයා කොළඹ මහනගර සභාවට ඡන්දය ඉල්ලන්න අයින් වුණාට පස්සේ ලැයිස්තුවේ ඊළඟට සජිබ වෙනුවෙන් දිවුරුම් දීපු මන්ත්‍රීවරයා තමයි HM ෆෞසි මන්ත්‍රීවරයා. ඔහු මේ යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුන්නා. පක්ෂයේ මහලේකම්වරයා, සජිබේ මහලේකම්වරයා දැන් කියලා තිනවා පක්ෂයේ පොදු තීරණයට පටහැනිව කටයුතු කරපු ඉඳලා ඔහුට පක්ෂයේ විනය ක්‍රියාමාර්ග ගන්න සූදානම් වෙනවා කියලා. මේ අතරේ ආණ්ඩුවෙන් වෙන් වෙලා ස්වාධීන වෙලා හිටපු අනුරේ ප්‍රියදර්ශනී ආපා, WDJ සෙනවිරත්න, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මේ මන්ත්‍රීවරයන්, මේ මන්ත්‍රීවරු දෙදෙනා සහ මන්ත්‍රීවරිය යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ඒ අනුව තමයි මේ යෝජනා සම්මතත්වය තිබුණේ. ආණ්ඩුවත් කිව්වේ, ජනාධිපතිවරයාත් කිව්වේ මීට වැඩිය වෙනස් අදහස් තියෙනවා නම් මේක ඉදිරිපත් කරන්න, යෝජනාව ඉදිරිපත් කරන්න කියලා. නමුත් කාරණා කිහිපයක් මත පදනම් වෙලා මේ කණ්ඩායම් ඡන්දය නොදී හිටියා, ඡන්දය නොදී හිටපු කණ්ඩායම් මේ වෙලාවේ මේ ගැටලු ස්ථිරසාරව විසඳන්න, ණයබරින් නිදහස් වෙන්න, සමාජ ආරක්ෂණ දැලේලන්න මේ යෝජනා හරහා හැකියාව නැහැ කියන අදහස තමයි ඔවුන් පළ කරලා තිබුණේ. කොමුණත් පනත, කොමුණත් මේ එකඟතාවය IMF එකත් එක්ක සංකරපු ගිවිසුම 120ට 25ක් විදිහට වැඩි ඡන්දයෙන් සම්මත වුණා.
දැන් තවත් පාර්ලිමේන්තු විවාදයක් පිළිබඳව පසුගිය සමයේදී විශාල ආන්දෝලනාත්මක කතාබහ ඇති වෙමින් තිබුණා. ඒ තමයි ප්‍රතිත්‍රස්ත පනත පිළිබඳව. ඔබ දන්නවා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත සංශෝධන සහිතව ජාතික ආරක්ෂක පනත නමින් අරගෙන ආවා. ඒක තමයි ඔය ප්‍රතිත්‍රස්ත පනත කියලා කියන්නේ. මේකට විශාල විරෝධයක් තියෙනවා ශ්‍රී ලංකාවේ හැම ක්ෂේත්‍රයකින්ම වගේ. මානව හිමිකම් පැත්තෙන්, දේශපාලන පැත්තෙන්, සමාජීය සංවිධාන පැත්තෙන්, සමාජයක් විදිහට විවිධ ස්වරූපෙන් මේ ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ගෙනීම කල් දැමුණා. එහෙම උනේ ඇයි? මේ විරෝධතාවද ඒකට ප්‍රධාන හේතුවක් බවට පත් උනේ. මොකක්ද ඒ සම්බන්ධව අපිට දැනගන්න තියෙන තොරතුරු මනෝජ්?
ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත විනාශ කිරීම අවශ්‍ය බව දීර්ඝ කාලයක් තිස්සේ කතා වුණා. ඒක ජාතික ආරක්ෂක පනත හැටියට ගේන්න ඕන කියලාත් කතා වුණා. ඒක දේශපාලන ක්ෂේත්‍රයේ පොදුවේ කතා කරපු කාරණාවක්. එමනම් මේක ප්‍රතිත්‍රස්ත පනත කියලා නමින් එනකොටයි විරුද්ධ වෙන්නේ කියන ප්‍රශ්න තමයි දැන් තියෙන්නේ. විපක්ෂ කණ්ඩායම් කියන්නේ මේ වෙලාවේ ආණ්ඩුවට ඉරෙහි බලවේග සංවිධාන මර්ධනය කිරීමේ වගන්තිත් මේක ඇතුළට ඇතුළත් කරලා පෞද්ගලික ආණ්ඩුවමනාවන් ලබා ගන්න, එහෙම නැත්නම් මහජන සහ ජනතා විරෝධයෙන් යටපත් කරන්න ප්‍රතිත්‍රස්ත පනත පාවිච්චි කරනවා. එහෙනම් මේකට විරුද්ධ වෙන්න ඕන කියන අදහස දැන් විපක්ෂයේ මන්ත්‍රීවරු ගොඩනගලා තිනවා. අපි කලින් කිව්වාගේ සිවිල් සංවිධාන, ජාත්‍යන්තර සංවිධාන පවා මේට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වීම, මේ පනත ක්‍රියාත්මක වීම බලක්වන්න ඕන කියලා ඔවුනුත් ඉල්ලීම් කරලා තිබුණා. මේ සියල්ල අතරේ මේ පෞගිය පාර්ලිමේන්තු සතියේ ප්‍රතිත්‍රස්ත පනතත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි කියලා බලාපොරොත්තු වුණා. නමුත් ඉදිරිපත් කරේ නැහැ. දැන් අධිකරණ ඇමතිවරයා සඳහන් කරනවා මේ පනත සම්බන්ධයෙන් යෝජනා හා අදහස් ලබා ගන්න තීරණය කරලා තියෙනවා. දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන ඕනම පුද්ගලයෙකුට මේකට ඇවිල්ලා අදහස් කියන්න අවස්ථාව දෙනවා. මේ මාසේ 30 වෙනිදා වෙනකන් ඒ කාලය ලබා දෙනවා තමන්ගේ යෝජනා අධිකරණ අමාත්‍යාංශයට ඉදිරිපත් කරන්න කියලා විශේෂ භාර ඇමතිවරයා කියලා තියෙනවා. මේ යෝජනා සියල්ල සැලකිල්ලට අරගෙන අලුත් ත්‍රස්ත විරෝධී පනත පිළිබඳ ඉස්සරහට සිද්ධ වෙන්න ඕන කටයුතු තීරණය කරනවා. ඊට කලින් සාකච්ඡාවට කීපයකුත් පවත්වන්න සැලසුම් කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. හැබැයි දැන් මේ ගිය සතිය වෙනකොට පාර්ලිමේන්තුවට අරගෙන එනීටපු පනත දැන් මේ විරෝධතා හමුවේ සංශෝධනය කිරීමට තියෙන අවශ්‍යතා හමුවේ තවත් කාලයක් පහු වෙනවා කියලා තමයි කියන්නේ. අපි ගිය සතිය කිව්වා උතුරු නැගෙනහිර හර්තාල් ක්‍රියාත්මක කරයි කියලා මේ සම්බන්ධයෙන් උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂ ඒ කතා කරපු ආකාරයෙන්ම ගිය සතිය උතුරු නැගෙනහිර හර්තාල් ක්‍රියාත්මක වුණා මේ ප්‍රතිත්‍රස්ත පනත ආදී කාරණා මූලික කරගෙන. කොහොම වුණත් මේ සතියේ පාර්ලිමේන්තුවට ගේන්නේටපු පනත අරගෙන ආවේ නැහැ. ජනතා යෝජනා අදහස් අරගෙන ඒ පිළිබඳ සැලකිල්ලට භාජනය කරලා ඊට පස්සේ මේක පාර්ලිමේන්තුවට ගේනවා කියලා තමයි විශේෂ භාර ඇමතිවරයා කිව්වේ.
හොඳයි, අද මේ මාසේ පළවෙනිදා ජාත්‍යන්තර කම්කරු දිනය. ඔස්ට්‍රේලියාව දිහා බැලුවොත් නම් ලෝකයේ තියෙන රටවල් 40න් එක් රටක් තමයි ඔස්ට්‍රේලියාව කියලා කියන්නේ. විවිධ ප්‍රාන්ත සහ ටෙරිටරි වශයෙන් වෙන්වෙන් දිනවලදී මේ කම්කරු දිනය සමරන. ඔබ දන්නවා මේ වෙනකොට කම්කරු දිනය සමරලා ඉවරයි බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ මාර්තු මාසේ 6 වෙනිදා. එතකොට මාර්තු මාසේ 2 වෙනි සතියේ, මාර්තු මාසේ 13 වෙනිදා තස්මේනියාවත් වික්ටෝරියාවත් මේ දිනය සමරනු ලැබුවා. ඊට පස්සේ අද, ඒ කියන්නේ මේ මාසේ පළවෙනිදා, නෝර්දර්න් ටෙරිටරියත් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයත් මේ දිනේ සමරන්නට නියමිතයි. ඊට අමතර ඔක්තෝබර් මාසේ 2 වෙනිදා අනිකුත් ප්‍රාන්ත, ඒ කියන්නේ ඔස්ට්‍රේලියන් කැපිටල් ටෙරිටරිය, නිව් සවුත් වේල්ස් සහ දකුණු ඔස්ට්‍රේලියාව මේ විදිහට මේ දිනේ සමරන්නට නියමිතයි. ඉතින් ලංකාවේ නම් ජයටම විවිධ පක්ෂ විදිහට ජාත්‍යන්තර මේ දිනේ සමරන්නට සූදානම් වන වගට අපිට විටින් විට තොරතුරු වාර්තා වුණා මේ දිනේට පෙරාතුව සිටම. දැන් මේ වෙනකොට අවසාන වශයෙන් අද දවසේදී මේ දිනේ සඳහා කොහොමද ලංකාවේ තියෙන සූදානම අපි දැනගන්න කැමති අවසාන වශයෙන්?
ඔව්, අද මේ පළවෙනිදා, අද අපි මේ කතා කරන උදාවුණු දවසේ මේ දිනේ සමරන්න දේශපාලන පක්ෂ සූදානම් වෙනවා. පෞගිය කාලේ එහෙම සූදානම්කට ඉඩක් නෙවෙයි තිබුණේ. ජනතාවගෙන්, සමාජයෙන්ම දේශපාලන පක්ෂ කණ්ඩායම් වලට ප්‍රතිවිරෝධ මතුවුණා. ඒ අතරේ ඊට කාලයකට පස්සේ තමයි ආයෙත් මේ දින සමරන්න මේ කණ්ඩායම් සූදානම් වෙන්නේ. ඒ හින්දා අපි දැක්කා එක්සත් ජාතික පක්ෂය තමන්ගේ මේ දිනේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ කටයුතු කරලා තියෙනවා පවත්වන්න. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මීට ඍජුව සහභාගී නොවේ කියලා වාර්තා වුණා. ඔහු ඒ අවස්ථාවට යන්නේ නැහැ. සූම් තාක්ෂණය ඔස්සේ මේ අවස්ථාව අමතන්න බලාපොරොත්තු වෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මේ රැලිය බොරැල්ල කැම්බල් පිටියේ සූදානම් කරගෙන තිබුණා. මහින්ද රාජපක්ෂ ඊටම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් තමයි මේ සංවිධානය වෙන්නේ. ඊට පස්සේ පස්වරුවේ පෙළපාලිය PD සිරිසේන ක්‍රීඩාංගණය ළඟින් ආරම්භ කරන්න සූදානම් වෙලා තියෙනවා. ඊට පස්සේ ජාතික ජනබල වේගය තමන්ගේ මේරිලි සංවිධානය කරලා තියෙන කොළඹ විහාර මහදේවී උද්‍යානයේ පෙරටුගාමි සමාජවාදී පක්ෂය නුගේගොඩ ආනන්ද සමරකෝන් එලිමහන් රංගපීටේදී මේරිලි පවත්වන්න සූදානම්. උත්තර ලංකා සභාගය මේරිලි පවත්වන්න සූදානම් වෙලා තියෙන හයිට් පිටියේදී, ඒත් එක්කම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහනුවර මධ්‍යම වෙළඳපොළ ඉදිරිපිට නිදහස ජනතා සන්ධානය තමන්ගේ මේරිලිය මහනුවරදී එහෙම නැත්නම් සහස් උයන ඉදිරිපිටදී පවත්වන්න සූදානම් වෙලා තියෙනවා. මේ ආකාරයෙන් දේශපාලන පක්ෂ සහ සංවිධාන මේරිලි තමන්ගේ සූදානම් කරලා තියෙනවා. අපි බලමු අද දවසේ ඔවුන් ඒ සඳහා අවස්ථාවෙන් කරගන්නේ කොහොමද කියලා. ජනතාව ඇතුළෙන් දේශපාලන පක්ෂවලට යම් විරෝධයක් මතුණු කාලෙකින් පස්සේ තමයි මේ වර දේශපාලන පක්ෂ තමන්ගේ තේමා මේරිලි වලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ.
අපි ස්තුතිය පළ කරමින් ඔබට සමුදෙනවා මනෝජ්. බොහොම ස්තුතියි මේ ගෙවිලා යන සතියේ ශ්‍රී ලංකාවේ උණුසුම් දේශපාලනික කාරණා සමීප කරන්න අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව. එමනම් අපි යලිත් හමු වෙමු ලබන සතියේ සඳිතා මේ විශේෂංකෙන්. අයිබෝවන්.
බොහොම ස්තුතියි දිලෘක්ෂි. අයිබෝවන්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.